SBS Radio.
සෑම මාසයකම අවසාන සතියේ බ්‍රහස්පතින්දා අපි ඔබට සමීප කරන තවත් මාසික විශේෂාංගයක් තමයි නුදුරු සිනමාව කියන්නේ. නුදුරු සිනමාවෙන් අපි සාමාන්‍යයෙන් කරන්නේ සිනමා කෘතියක් පිළිබඳව හෝ සිනමා කරුවෙක් පිළිබඳව අපි නුදුටු කෝණයකින් විග්‍රහ කිරීමක්. ඉතින් අද දවසේදී අපි මේ සඳහා තෝරාගත්තේ ශ්‍රී ලංකාවේ මෑතකදී තිරගත වීම ආරම්භ කරපු DS නැත්නම් නිදහසේ පියා DS කියන සිංහල චිත්‍රපටය. අපි සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. භූපති, ආයුබෝවන්. සුබදාසනක්. හොඳයි භූපති, මේ චිත්‍රපටයක් විදිහට නිදහසේ පියා මේ DS කියන චිත්‍රපටය පිළිබඳ ඔබේ විග්‍රහය මුලින්ම දැනගන්න කැමති.
ලංකාවේ දැන් ටිකක් මෑත කාලීනව අපි ගත්තත් අවම වශයෙන් දැන් අවුරුදු يعني පහුගිය දශකයක පතන කාලයක් මුලින්ලේ අපිට පේනෙන්නට තියෙනවා ටිකක් වැඩි අධික වියදමක් සහිත චිත්‍රපට නිෂ්පාදනය වෙනවා. ධර්මක අපි කියන අර නැට් ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් විශාල මට්ටමේ නිෂ්පාදනය. ඉතින් මේ නිෂ්පාදන ගොන්නේ තියෙන චිත්‍රපටයක් තමයි ජාතියේ පියා DS කියන මේ සුනිත් මාලිංග ලොකු ඒවා කියන අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරපු චිත්‍රපටය. චිත්‍රපටයේ පිළිබඳව ඔබගේ අදහස ඇහුවොත් මම කැමති බොහොම කෙටියෙන් තල දෙකකින් මේක කතා කරන්න. එකක් සුපුරුදු පරිදි මේ චිත්‍රපටයේ අපි ගත්තොත් සෞන්දර්යයක් විදිහට මේ නිර්මාණය මම හිතනවා කර්මක ෆේලියර් එකක් කියලා ලංකාවේ සිනමාවේ. ඔබට ඒක බැලුවොත් තේරෙයි. මේ චිත්‍රපටයේ මට ආරංචි විදිහට ලක්ෂ 1800ක් පමණ තමයි හරියටම දන්නේ නැහැ. පුවත්පත් වල කරනවා ඒ තරමේ වියදමක් දරලා තියෙනවා. ඉතින් මේක ඉතාම විශාල වියදමක්. යම් කාලයක් මුළුල්ලේ රූගත කරපු චිත්‍රපටයක්. මේ කාරණා එක්ක බලපුවාම එක පැත්තකින් මට මේ චිත්‍රපටිය බලපුවාම මේ චිත්‍රපටිය ලංකාවේ තිරගත වුණා. මේ චිත්‍රපටිය මහජනතාවට ගියා. මේ චිත්‍රපටිය බලපුවාම ආපු ප්‍රධානම ගැටලුවක් තමයි එක පැත්තකින් මේ චිත්‍රපටිය වාර්තා චිත්‍රපටියක්ද නැත්නම් වෘතාන්ත චිත්‍රපටියක්ද කියන වෙනස හඳුනා ගන්න බැරි තරමට අපි කියනවා ඉන්ෆෝමේටිව් ඩොකියුමෙන්ටරි එකක ආකාරයක තොරතුරු ගොනු කිරීමකට උත්සාහ කරලා තියෙනවා මේ චිත්‍රපටියේ නිර්වචනයේ විදිහ. මම හිතනවා ඒක ඉතාම දුර්වල උත්සාහයක් කියලා. මොකද ලංකාවේ ගොඩක් මේ ජාතික චිත්‍රපටවල අපි ගත්තොත් මහරජ ගැමුණු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සිද්ධාර්ථ වෙන්න පුළුවන්. මේ ජාතියේ තියෙන ගැටලුවක් තමයි ජනප්‍රිය තොරතුරු වාදයකට යන්නේ හදන්නේ. මේක ප්‍රතිපස්සේ තියෙනවා ලංකාවේ සිනමාවේ තියෙන විඳනකම. ඒ කියන්නේ අපි ගත්තොත් මේ චිත්‍රපටය හදලා පෙන්නගෙන විකුණන්න බැරි ප්‍රශ්නයක් ලංකාවේ ඇතිනේ තියෙනවා. අනිත් පැත්තේ තමයි මේ චිත්‍රපටවල సౌందర్యමය ප්‍රමිතිය. විශේෂයෙන්ම ගත්තොත් මේ චාරුපකරණය, රංගනය, සංස්කරණය සහ විශේෂයෙන්ම හස්ත නිෂ්පාදනය මේ දේවල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකෝ ජාත්‍යන්තර සිනමා වෙන්න පොලේ. එතුමතර මේ මං කියන්නේ හොලිවුඩ් වල හරි බොලිවුඩ් හරි දෙපෙන්නන්නේ. නමුත් ඊට වඩා පොඩි රටක හරි දෙන්නේ හැකියාවක් නැහැ. අපි දන්නා මේ වගේ කිසිම චිත්‍රපටයක් ලෝකෙ පිළිගත් චිත්‍රපට වලට. උදාහරණයක් ලෙස කිසිම රජකතාවක් ලංකාවේ මම හිතන්නේ ආලෝක උදපාදී සහ මහරජ ගැමුණු කියන චිත්‍රපටින් ටික ඉතාම සුළු වශයෙන් චිත්‍රපට වල කීපයකට ගියා. නමුත් ලංකාවේ සාමාන්‍යයෙන් අපි කතා කරන ආර්ට් හවුස් කලාත්මක සිනමාවේ චිත්‍රපටි එක්ක සංසන්දනාත්මකව බැලුවොත් චිත්‍රපටි උළෙලවල් වලත් මේ චිත්‍රපටි වලට තැනක් හම්බෙන්නේ නැති වෙනකොට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ දේශපාලනිකව සහ බයෝග්‍රැෆි වලින් ලංකාව විශාල වටිනාකමක් අත්පත් කරගන්න තරම් දේශපාලන වටිනාකමක් නැති එක. දෙවෙනි කාරණේ ඉතත් වඩා බරපතල ගානේ సౌందర్యාත්මකව මේ චිත්‍රපටවල තියෙන ප්‍රමිතිය. ඉතින් මම හිතනවා ඉතාම දුර්වල ඉතාම ඒ කියන්නේ රංගනයේ පැත්තෙන් ගත්තත් චරිත ගොඩනැගීමේ පැත්තෙන් ගත්තත් ඉතාම දුර්වල චිත්‍රපටයක් කියලා ජාතිය පියා දීයේ අපි ඒ පැත්තට වැඩි නොයා సౌందర్య විකාරයකට නොයා ක්‍රීමේ දෘෂ්ටිවාදයේ පැත්තෙන් ආවා. මේ චිත්‍රපටිය ඕනම චිත්‍රපටියක මුලික අදහස් පද්ධතියක් කියලා මම කැමති මේ චිත්‍රපටියේ කැටගරි කරන්නේ මේක දේශපාලනික චිත්‍රපටියක් නෙමෙයි. මේ දේශපාලනික චරිතයක් පිළිබඳව මේ චිත්‍රපටිය කරාට මේක ප්‍රොපගන්ඩා චිත්‍රපටියක්. ඒ කියන ප්‍රචාරකවාදී චිත්‍රපටියක්. මේක ලෝකෙ පටේම පිළිගන්න ප්‍රභේදයක්. පොලිටිකල් ෆිල්ම්ස් කියලා ප්‍රොපගන්ඩා ෆිල්ම් කියලා. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටිය උදාහරණයක් විදිහට අපිට මතකයි වීරපුරන් අපු චිත්‍රපටය. නිෂ්පාදනය කරේ ඉරොන් ෆර්නැන්ඩෝ මහත්මයා. ඉරොන් ෆර්නැන්ඩෝ මේ චිත්‍රපටිය නිර්මාණය කරේ සම්පූර්ණයෙන්ම ඔහුගේ ගමත් එක්ක ප්‍රාදේශීය වාදයක් එක්ක වීරපුරන් අප්පුගේ තියෙන සම්බන්ධයක් එක්ක ඔහුගේ දේශපාලන ජීවිතයේ යම් කිසි ආලෝකයක් ලබා ගන්න. ඉතින් අපි දන්නවා සුනිත් මාලිංග ලකුණේ වගේ දේශපාලන පසුබිම ගත්තම මේ අධ්‍යක්ෂකවරයා ඔහු කාලයක් යන අමල් රාජපක්ෂත් එක්ක හිටියා. ඉන්පස්සේ දැන් විජේදාස රාජපක්ෂත් එක්ක සම්බන්ධ වෙලා මේ චිත්‍රපටියට යම් මේ තිරගත වෙන වෙලා වෙනකොට ඒ වෙලාවෙන් තමයි විජේදාස රාජපක්ෂේ හිටියේ. එක්සත් ජාතික පක්ෂේ දැන් වෙනකොට නම් වෙනතරගේ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂේ විජේදාස රාජපක්ෂ මහත්මයා මේ චිත්‍රපටියට විශාල දායකත්වයක් දීපු නිෂ්පාදකවරේ. ඉතින් පැහැදිලිවම අපිට මේකේ පසුබිම තේරෙනවා මේක ඉතාම පැහැදිලිව ප්‍රොපගන්ඩා ෆිල්ම් එකක්. ඒ වෙනකොට එහෙම වුණාම මේ විශේෂයෙන්ම ආසියාවේ ලංකාව විතරක් නෙවෙයි විශේෂයෙන් දකුණු ආසියාවේ මේ ප්‍රචාරකවාදී චිත්‍රපටවල තියෙන ගැටලුව තමයි අපිට බස්තියේ හෝ එහෙම ආසියාතික රටවල් වල තවා දකින්නට බැරි විදිහේ ඉන්දියාවේ මම මේ කියන ගැටලුව තියෙනවා. ඒ තමයි ඉතාම සුචරිතවාදී චරිත නිර්මාණය. දැන් අපිට තේරෙනවා දැන් අපි වැඩිහිටියෙක් ගන්න ඩිජිටල් ජනනායකයේ තියෙන දේශපාලනික ගැටලු තියෙනවා. ඔහුගේ තියෙන කළු පැත්තක් තියෙනවා. අපි දන්නවා අපි කියන සිනමාවේ මේ දෙකක්ම පෙන්වනවා. උදාහරණයක් විදිහට ඔබ ගත්තොත් JFK වගේ චිත්‍රපටයක් ජෝන් එෆ් කෙනඩිගේ චිත්‍රපටිය. එහෙම නැත්නම් මං හිතන්නේ නෑ කලින්ම ඉන්න තරුණය බලලා ඇති සෝෂල් නෙට්වර්ක් කියන චිත්‍රපටිය. එහෙම නැත්නම් ෆෝස් ටේක් කියන චිත්‍රපටිය. විකිලීක්ස් නිර්මාතෘවරයා ජූලියන් අසෙන්ස්ටන් කරපු චිත්‍රපටිය. මට මේ ලයිට් වක් කියတဲ့ චිත්‍රපටියක් ඔබ බැලුවොත් මේකේ හොඳ නිමිති ඒගොල්ලෝ මේ මේ මාර බුදුහාමුදුරුවෝ වගේ නේද පෙන්වන්න ගිහිල්ලා නැහැ. ඔවුන්ගේ ජීවිතවල තියෙන ප්‍රතිවිරෝධතා ඕනේ තරම් මේ චිත්‍රපටවල තියෙනවා. ඒගොල්ලෝ තරගකාරීත්වය ඇතුලේ ප්‍රකට වින්දිකාස්ත්‍රය මේ දේවල් තියෙනවා. ඉතින් මේවා මුකුත් නැති පන්සල් ගියපු නිසා මේ බොහොම සාන්ත දාන්න සමාජ වෙනුවෙන්ම කැප කරපු ආකාරයේ විකාරයක් තමයි විජේතරණයක කියලා මේ චිත්‍රපටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ලංකාවේ ප්‍රොපගන්ඩා චිත්‍රපටියක් විදිහට ගත්තා. ඒක අර ප්‍රොස්ති කිව්වා වගේ ප්‍රචාරකවාදී චිත්‍රපටියක් ඒ රටේ සත්‍රසිතිය දක්වා පහළ ගැටියට දෙන ඉතින් තාම පුරණ චිත්‍රපටියක් විදිහට තමයි මම මේ බීඑස් වෙනනායක චිත්‍රපටිය දැක්.
දැන් තියෙන තත්ත්ව හැටියට කිසි දෙයක් කල් දාන්න බෑ.
DS මාත්මයා වගේ නායකයෙක් හිතල වැඩ කරපු නිසා තමයි අද මේ එන හුලඟි පව අපේ හිතට ලොකු නිදහසක් දැනෙන්නේ.
අපි නිදහස් තමයි. ඒත් සුද්දගේ හිත තාම නිදහස් නෑ.
හොඳයි භූපති, දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සිනමාව ඇතුළේ මේ බයෝග්‍රාෆිකල් ෆිල්ම් එහෙම නැත්නම් මේ චරිතාපදාන සිනමා කියන සංකල්පයක් තියෙනවා. දැන් මේ බයෝග්‍රාෆිකල් ෆිල්ම් කියන සංකල්පය මෙහිදී කතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද?
ඔව්, අපි මේක මුල ප්‍රශ්නෙටත් සම්බන්ධ කරලා ගත්තොත් මම ඔබට කිව්වා වගේ අපි දන්නවා ලෝකපතේම බයෝග්‍රාෆිකල් චිත්‍රපට වලට විශාල ඉල්ලීමක් තියෙනවා. ඔබ කියපු ආකාරයට අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි ජනප්‍රිය ගන්න බ්‍රේව් හාර්ට් වගේ චිත්‍රපටියක් විලියම් වලස් කරන කරපු චිත්‍රපටිය විවිධ ක්ෂේත්‍රවල ක්‍රීඩාව වෙන්න පුළුවන්, සිනමාවම වෙන්න පුළුවන්, වේදිකාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශපාලනය වෙන්න පුළුවන්. මේ ඕනෑම ක්ෂේත්‍රකින් සුපිරි චරිත අපි ගන්න දැන් රාජ්‍යවාදී චිත්‍රපටියක් යම් කිසිදෙක සුපිරි ජනීය මෝටර් රථ ධාවකයන් දෙදෙනෙක් අතරේ තිබ්බ අරගලය කියන්නේ. ඊට පස්සේ චේදුවර ගැන චිත්‍රපටි කරලා තියෙනවා. සාමාජික දේශපාලනය පැත්තෙන් ඊට පස්සේ ඇමරිකානු කළු ජාතික ඉතිහාස සමිතියෙන් සටන් කරපු නැල්කම් එක්ස් ගැන චිත්‍රපටි කරලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් චීනයේ මාව චේතුම් වෙන්න පුළුවන්. ඊටමතර ඊටත් වඩා ඓතිහාසික කිව්ල. අපි ගත්තොත් ක්‍රියා ෆැක්ටරි ගේම් වල ආයෙම නැත්නම් මගේ නම් හරි ගත්තා. අපි ගන්නවා මීර පුරන් අප්පු කියන ලෙසගේ සීරීස් එකේ චිත්‍රපටල අයිස්ව බලපුවම ඊටම දුර්වල චිත්‍රපටයක් විදියට තමයි විචාරකයන් සලකන්නේ. උදාහරණයක් විදියට ඒජේ ගුණවර්ධන, එහෙම නැත්නම් රජීත් පරිවර්ධන, එහෙම නැත්නම් අපි ගත්තොත් බොහොම ජනප්‍රිය ආකාරයකට මුණ සිරි කියලා වගේ විචාරකෙක් ගත්තා. ඊටම විචාරාත්මකව ලෙස්ටර් සිනමාවෙන් බැහැර කරන චිත්‍රපටයක් තමයි මීර පුරන් අප්පු කියන්නේ. ඒජේ ගුණවර්ධන ලියපු ලෙස්ටර් ගේම් චරිතාපදානේ කියනවා මීර පුරන් අප්පු චිත්‍රපටිය උට කරන්නේ ඔහුගේ ඊට කලින් කරපු චිත්‍රපටි දෙකම ෆ්ලොප්පකට සෙට් කියන්නේ අසාර්ථකයි කියනවා. කලාත්මක චිත්‍රපටිය විදිහට පිළිගත්තට දැනට පොලින් අසාර්ථකයි කියනවා. ඔහු නිකන් නයක් ගැනීමක් වගේ තමයි මීර පුරන් අප්පු උට කරන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් එදත් පතක් සංකාරික රජකතා විශාල ප්‍රමාණයක් හැදලා තිබුණා. ඔබ දන්නවා ලෙස්ටර් ගේම් සීරීස් නිර්මාණය කරපු ගොඩ් කින් කියන චිත්‍රපටිය සංකාරික රජකතුමා ඉංග්‍රීසි චිත්‍රපටිය. ලංකාවේ ිරගතුනාට ආයෙත් බොහෝ දෙනෙක් නල්ලා නැහැ බොහොම අඳුරින් ිරගතුනේ. නමුත් යාත්‍යන්තර වෙළඳපළ යම් කිසි ආකාරයක අපි කියන ටූරිසම් ආකාරයකට කියන්නේ සංචාරකවාදී ආකාරයකට ලෙක්සත් උත්සාහ කරලා තියෙනවා ඒ ජාති චිත්‍රපටි කරන්නේ. ඉන්පස්සේ මම හිතන්නේ මහින්ද රාජපක්ෂගේ පැමිණීමත් සමග විශාල වශයෙන් රජකතා සම්ප්‍රදායක් අපි වගත්තත් ඒවත් බයෝග්‍රාෆි තමයි එකට සම්ප්‍රදායක් ලංකාවේ තියෙන එකට විශාල ඉල්ලීමක් තියෙන එක දේශපාලනික පසුබිමක් තියෙනවා. එතකොට ඒක විවේචන තියෙනත් පුළුවන් ඒක පිළිගන්නත් පුළුවන්. එතකොට ඒ කාරණේ එක්ක බලපුවම ලංකාවේ ඔබ අහන ප්‍රශ්නට කිව්වොත් ගැටලුව තමයි අංක 1 මේ චිත්‍රපට කියන්නේ ඉතාම සදාචාරවාදී. අපි ගත්ත DX චිත්‍රපටිය ගත්තා. මේ කතා කරමු. ඔබට බැලුවොත් ඕනතරම් තේරෙන විදිහට එක පැත්තකින් බරපතල පුරුෂවාදයක් මේ පැතිලි. ඕනතරම් අර DX ප්‍රතිවාම කියන මේ සරණ කම්බුනා කියලා. ඇත්ත ඒක ලංකාවේ පුරුෂවාදයක් තියෙන ලංකාවේ ගැනීම හරිය තිබ්බ දෙයක් තමයි. නමුත් චිත්‍රපටයේ මේක පස්සට උත්සාහ කරන්නේ මේකේ තියෙන පුරුෂවාදයේ යම් කිසි විචනාත්මක බලමකින් බලන්නේ. දැන් වෙනකොට චිත්‍රපටිවල එහෙම කරනවා ලොක් පැත්තේ. අනිත් පැත්තෙන් ගත්තම ලංකාවේ දේශපාලනයේ තියෙන පෞල්වාදයේ තියෙන එක උත්කර්ෂය දනගන්න. මොකද මේක උදදා. මේක තරදුරට පෝෂණය කරන්නේ මේ පෞල අපි විචිත්තයි මේ පෞල මාරා ශ්‍රේෂ්ඨයි කියන පෞල්වාදයකට. අපි ගත්තොත් රාජපක්ෂ පෞල්වාදය වෙන්න පුළුවන්, පෙරනායක පෞල්වාදය වෙන්න පුළුවන්, බණ්ඩාරනායක පෞල්වාදය වෙන්න පුළුවන්, හෙටාරි ඉඳලා තිරසේන පෞල්වාදයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම පෞල්වාදයක් ගත්තම මම හිතන ඉතාම නරක ඉතිහාසයක් තියෙන්නේ. අපි දේශපාලන පක්ෂ අමතක කරලා බැලුවොත් ලංකාවේ කුලවලට සම්බන්ධ ලංකාවේ තියෙන සියලුම අපි කියන නිෂේධන සමාජයේ තියෙන නරක දේවල් වලට සම්බන්ධ ඉතාම ඉත දේශපාලන සම්ප්‍රදායක් තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒකට තමයි ලංකාවේ තත්ත්වය. ඉතින් මෙන්න මේ දේවල් දිහා යම් කිසිදෙක විවේචනාත්මක හෝ යම් කිසිදෙක විශ්ලේෂණශීලී ආකාරයකට මම කියන්නේ ගොඩක් පඬිත සම්භාව්‍ය දෙන්න කියලා. දැන් සෝෂල් නෙට්වර්ක් වගේ චිත්‍රපටියක් තම කිව්වා වගේ එහෙමනම් සීජප් වගේ චිත්‍රපටියක් ගොඩාක් සම්භාව්‍ය චිත්‍රපටියක් කියලා පිළිගන්නේ නැහැ. ඒවා මේ බාහිර මේ අර ක්ලාසිකල් සිනමා කැටගරි එකකට වැටෙන්නේ නැහැ. නමුත් ඔවුන් සම්ස්කෘතික ආකාරයක විවේචනශීලී නැත්නම් යම් කිසි ආකාරයක කලුතුළු ආකාරයකට කියන මේ චරිතයක් දිහා යම් ජබුරක් දකින්න උත්සාහ කරනවා. අපි දකින්න දෙයක මේ චිත්තපතවල මම නැවත නැවත කියන්නේ බරපතල සදාචාරවාදයක් තියෙනවා මේ චරිත දිහා බලන්න ගියාම ඉස්කෝල ළමයින්ට හදන චිත්තපතිය. වැඩි කියන්න හදන චිත්තපති මේ. ඉතින් ඒක තමයි මම කියන්නේ ඔබ කියන ප්‍රශ්නෙට ලෝකයේ සංකල්පනාත්මකව බැලුවොත් මේක ආසියාතික චිත්තපතිවල ගොඩක් තියෙනවා. ඉන්දියාවේ දැක්කත් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන හදන ඒවා එහෙමනම් රාමාංශිකයේ තිබුණ එක. අද තින්ගන හදපු චිත්තපති වුණත් අද දෙව්ගන් රංගපාන. එහෙම නැත්නම් ගාල් චිත්තපතිය ගැත්තත් නම් මේ කියන සදාචාරවාදය තියෙන. ඉන්දියන් චිත්තපතිවල පවා තියෙනවා. හරිම කලාතුරකින් තමයි ඒක නැති උදාහරණයක් විදිහට මණිරත්නම් කරපු ගුරු වගේ චිත්‍රපටියක් විශාල ධන කුවේරයෙක් ගැන අපි කියන ටයිකුන් කෙනෙක් ගැන ඒ වගේ චිත්‍රපටියක පමණයි ඉතාම කලාතුරකින් යම් මේ කියන දුර්වලතාවය නැත්තේ. ඉතින් මම දකින්න ලොකුම ගැටලුව තමයි වැරලි ආර්ථිකය ගැන ජාතික සමගිය ගැන නීරන් ව්‍යාපෘතිය ගැන ගොහ ජනපද ව්‍යාපෘතිය ගැන එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය හදන්න කලින් තිබ්බ ජාතික සංගමය ගැන මේ දේවල් ගැන නිදහස පිටා චිත්‍රපටියේ බොහොම අර විකිපීඩියා වගේ තොරතුරු තියෙනවා. ඒකම දේශපාලනිකව ඒක කියන සංකීර්ණතාව ටච් කරන්නේ නැතුව ඒක කියන ගැඹුර අතපත ගන්නේ නැතුව ඉතින් මම හිතනවා ලංකාව වගේ රටක ඉතාම අපිරියට දැන් හිතානින් දැන් අපි දන්නවා ඔබ දන්නවා ජින්නේ නුපන් චීතර කියන චිත්‍රපටය තියෙනවා ජන්තන්ච්ච පෙරමනේ රෝහණ විජේවීර සහෝදරයාගෙන. ඒතර මම දන්නේ මේක ඇතුලේ කොයිතරම් තියෙනවද කියලා ලෑනු ගෝපගේ චරිත. රෝහණ විජේවීර විශාල වශයෙන් ගැටලුවටි කරගත්ත පක්ෂය ඇතුලේ අදවසතුරු ජීවත් වෙලා ඉන්න ඔස්ට්‍රේලියාවේ වූ පදිංචි 84 දක්වා ජන්තන්ච්ච පෙරමනේ ලේකම්වරයා වශයෙන් ඉතුරු වුණ ලෑනු ගෝපගේ චරිතේ කුමන ආකාරයකට නිරූපණය කරලා තිබෙනවා මම කැමති බලන්න විශේෂයෙන්. මේ චිත්‍රපටය අපි බලලා නැහැ ඒක. අනිත් පැත්තෙන් අපිට මතක තියෙන්නේ රජකතා සම්ප්‍රදාය ඉවර වෙලා මොඩර්න් හිස්ටරි සම්ප්‍රදාය සංගීතන්නේ එරි කියලා ඉඳහන කියන බණ්ඩාරනායක ගැන ඊයේ රාජපක්ෂ ගැන එහෙම නැත්නම් සිරිමාවෝ ගැන ප්‍රේමදාස ඉඳලා සහින්ද රාජපක්ෂ දක්වා මම හිතන්නේ බයෝග්‍රැෆීස් එන්න නියමිතයි ඉස්සරහට. මේ චිත්‍රපට විශාල වශයෙන් මේ පාඩු ලබන චිත්‍රපට මේ කිසිම චිත්‍රපටයක ආදානක් ලබන්නේ ඔබ නිකමට ගණන් හදලා බලන්න ඩීඑස් දිනානායක චිත්‍රපටිය ගත්තත් ඒකට කෝටි 2000ක් පමණ ගියන් වෙලා තියෙනවා. 6,000,000කට වඩා හොයන්න ඕනේ. මොකද නිෂ්පාදකවට 345 ටිකට් එකකින් ඉන්නේ. ඒතර තුන් ගුණයක්වත් හොයන්න ඕනේ. ඔකට ආදායම ලැබෙන්නේ නැහැ. ඉතින් 12,000 හොයපු චිත්‍රපටි ලංකාවේ නැහැ. ඇත්තටම ඉතිහාසයේම දෙකම නැහැ. ඒතර නෑ පාඩු ලබනවා. මේවල සම්බන්ධයි විශාල වශයෙන් ලංකාවේ කළු ආර්ථිකය. අපි කියනවා මනී ලොන්ඩරි. මුදල් විශුද්ධිකරණය මේ චිත්‍රපටි නිෂ්පාදන වලට සම්බන්ධ බව මේ ෆීල්ඩ් එකේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. මම දන්නේ සාමාන්‍ය මිනිස්සු දන්නවා කියලා. ගොඩ දෙනෙක් දන්නවා. මේ හයි බජට් ෆිල්ම්ස් වලට මේක සම්බන්ධයක් තියෙනවා කියලා. ලංකාවේ කළු ආර්ථිකය. ඉතින් මේවා අපි කතා කරන්න ඕනේ දේවල් බොහොම ප්‍රසිද්ධයි. මේක ප්‍රසිද්ධ කාරණයක්. ඔබට Google එකක් කරන්නේ ඉගෙන තොරතුරු හම්බ වෙනවා. ඉතින් මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඉන්දියාවේ කළු ආර්ථිකය නිෂ්පාදනය කරනවා. ඇමරිකාවේ කළු ආර්ථිකය නිෂ්පාදනය කරනවා. ඒක මම සදාචාරවාදයක් නෙවෙයි. නමුත් ගැටලුව තියෙන්නේ එච්චර විශාල මුදලක් වියදම් කරලා ඇයි අපිට බැරි අඩුමතරම ඉන්දියාවට හෝ අඩුමතරම යම් කිසි චිත්‍රපට වෙනකට හෝ යවන්න පුළුවන් යම් කිසි විදිහක ප්‍රොපගන්ඩා චිත්‍රපටයක්. මම ඒක විදිහට කරා ලෝක රටේම ප්‍රොපගන්ඩා ෆිල්ම්ස් තියෙනවා. ප්‍රචාරකවාදී චිත්‍රපට තියෙනවා. ප්‍රචාරකවාදී චිත්‍රපට වලට යම් ප්‍රතිපදිකින් නිෂ්පාදනය කරගන්න බැරියයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇයි අපිට බැරි මේ සදාචාරවාදයෙන් නිදිලා වික්ටෝරියානු සදාචාරවාදයේ සිද්ධු අපිට දීලා ගියපු වික්ටෝරියානු මේ හොඳ මිනිස්සු විතරක් ඉන්නා වගේ පෙන්නන වික්ටෝරියානු සදාචාරවාදයෙන් නිදිලා තරමක ප්‍රතිවිරෝධාත්මක චිත්‍රපටයක් දැන් උදාහරණයක් විදිහට මේ ඕනෑම චිත්‍රපටයක් කරන්න ගියාම තියෙන ලොකුම ගැටලුවක් තමයි මම හිතන්නේ සුරේමාලින්ග ලොකුගේ වාක්‍ය ප්‍රශ්නෙට මොන දුන්නා දැන් DS ගැන චිත්‍රපටයක් කරන්න ගියොත් DS පදනමෙන් අවසර ගන්නවා පදනමෙන් එනවා නිරීක්ෂකයෝ ඒගොල්ලන් සුපර්වයිස් කරනවා ඒතර හැදෙන්නේ හරිම සුදු චිත්‍රපටයක් මේක බුදුහාමුදුරුවෝ වගේ දීපු ප්‍රාන්ති වගේ යහපත් මිනිස්සු වගේ පෙන්වන්න වෙනවා DS ඒතර මම හිතන්නේ මේවා විශාල ගැටලු මේවා පරණ නිර්ණායක ලෝකෙ වාගේ ඔබ ඕනම බලන චිත්‍රපටයක ඔබ දකින්න ඇති මම කලින් කිව්වා වගේ ලිංගිකත්වය උන්ගේ දේශපාලන ප්‍රතිරෝධය ඒවා තියෙනවා යහපත් කියලා විතරක් පෙන්නන්නේ නැහැ
අන්තර්ජාලය හරහා ජනශ්‍රුති හරහා දැනගන්නවා. දැන් මේ වගේ තැන්වලදී මේ ප්‍රේක්ෂකයාගේ හිතෙත් යම්කිසි ඉමේජ් එකක් නැත්නම් යම්කිසි ප්‍රතිරූපයක්ම අවිලා තියෙනවා. මෙන්න මේ විදිහයි මේ විදිහයි කියලා. ඒ අතරතුරේදී අපි ගත්තොත් එහෙම සිනමාකරුවා නිර්මාණකරුවා අධ්‍යක්ෂවරයා ප්‍රතිරූපයා එහෙමත් නැත්නම් තීර රචකයාගේ ඔළුවෙත් අනිවාර්යයෙන්ම එවැනි ප්‍රතිරූපයක් තියෙනවා. නමුත් ඒ ප්‍රතිරූපයට සාපේක්ෂව තමයි ඔහු හෝ ඇය ඒ නිර්මාණය කරන්නේ. මෙන්න මේ වගේ තැනකදී මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්නේ මේ බයෝග්‍රැෆිකල් ෆිල්ම් කියන සංකල්පය සාර්ථක කරගන්න?
ඔව් මම ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද ඔබ අහපු ප්‍රශ්නේ අහපු ස්වරූපයෙන්ම තියෙනවා. මම හිතන්නේ ඔබ ඉතාම නිවැරදි. මේ ලංකාවේ මහජනතාව ඉන්නේ තම තම අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ මහජනතාව BS කියලා දන්නේ ජනප්‍රිය තොරතුරු තියෙනවා. අපි කියනට ස්ට්‍රැප් ෂීට් මොඩල් එකේ. බොහොම අර ස්ටීරියෝටයිප්. ඒ කියන්නේ බොහොම සීමිත බොහොම ගොඩනඟන වෙන ලද තර්ක තොරතුරු. එහෙමයි කියලා. අන්නේ තොරතුරු ටිකම විතරයි අධ්‍යක්ෂකවරුත් දන්නේ. මොකද අපිට හොඳට පේනවා මේ චිත්‍රපටියක් බලපුවම ඕල්ටර්නේටිව් දැක්මක්. විකල්ප දැක්මක් නැහැ. අපි හැමදාම දුක දුන්නුගේ දන්න අර ගොළු මොහොදයි මේකයි අඳ උඩ දෙකක් කර තියෙන කතයි ඒ වගේ තමයි ඒ ටික නැවත රූපයක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක විශාල ගැටලුවක් කියලා. මොකද ඒ කියන්නේ චිත්‍රපටියක් මම කලිනුත් කිව්වා වගේ ඒ ජනප්‍රිය තොරතුරු ඔබ කිව්වා වගේ ඡායාරූප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනප්‍රිය තොරතුරු වෙන්න පුළුවන්. මේවා තමයි ඇසුරු කිරීම. නමුත් මමක් ගන්න මමක් දැකපු පොත්පත් තියෙනවා තොරතුරු තියෙනවා උදාහරණයක් විදිහට විස්සයි වන් වගේ. එහෙම නැත්නම් කුමාරි ජයවර්ධන වගේ. එහෙම නැත්නම් ජයදේව් යන්කොට වගේ සාල් සබේසේ කර වගේ මේකේ නිදිමුතු නොවන හැටියේ මේ රෙවිලි ආර්ථිකය ගැන එහෙම නැත්නම් ජාතික සංගමය ගැන එහෙම නැත්නම් අපි ගත්තත් මිගන් ව්‍යාපෘතිය ගෝජනපත ව්‍යාපෘතිය DSG මේවා ගැන විකල්ප ආකාරයකට ලියලා තියෙන රිසර්ච් කරන පිළිගත හැකි මන්ට අපිට හොඳට පේන්න තියෙන මේ තමයි මේ චිත්‍රපටිය බලපු කෙනා මම ධන්නේවත් නැහැ මම හිතන්නේ ඉතින් උදාහරණයක් විදිහට නෝබඩිස් සම්බඩිස් වගේ පොතක් කියෙව්වත් පෙරනාග පවුල පිළිබඳව වෙන විකල්ප දැක්මක් ගන්න පුළුවන්. ඒක සිංහලෙන් කියනවා සොක්කන් ලොක්කන් වගේ කියන නම. සමාජ විද්‍යාව විදිහට සංගමෙන් ප්‍රකාශයට පත් කරලා. සම්බන්ධ එක කියන්නේ සීවල් සිල්බර් ෆිල්ම් එකක් කරන්න ගියා. හිතන්න සීවල් සිල්බර්ගේ ෂින්ග්ලර් ක්‍රිස් කියන බයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක් ගත්තා. ඒ ෂින්ග්ලර්ගේ චරිතය පිළිබඳව පාර ගැටළු ආවා. ෂින්ග්ලර්ගේ වයිෆ් කිව්වා, මෙරිඳ කිව්වා ෂින්ග්ලර් යුද ගමන නිදහස් කරේ තල්ලි කරලා කියලා. ඔහු මෙන්න මනුෂ්‍යත්වයේ පිළිබඳ කාරණේකින් නෙවෙයි කියලා. ඉතින් සිල්බර් ලොකු අමාරුකමක් නා ෆිල්ම් එක ආවට පස්සේ. ඒ වගේ ගැටළු වෙනවා. නමුත් ඔබ සිංහ ක්‍රිස් ෆිල්ම් එක ගත්තා ඒ සාමාන්‍ය තොරතුරු අඩුමතරම තොරතුරු ගත්තා තොරතුරු වල චිත්‍රපටියෙන් ඉන්න තොරතුරු සයිඩ් එක ඔබ කිව්වා වගේ ආරූප කියන මාධ්‍ය ගත්තොත් ලිඛිත මාධ්‍ය ගත්තොත් මේ ඕනම දෙයක් අපි බලා ජනප්‍රිය වශයෙන් විශාල මතයක් හැඳි කිරීමේ හැකියාවක් තියෙනවා වෘතාන්ත චිත්‍රපටිය සහ ලෝකයේ තියෙනවා ඉතාම සිනමාත්මක උපක්‍රම වගේ යම් කිසි ආකාරයක ඇත්තම නෙවෙයි පරිකල්පිත දේවලු චිත්‍රපටියට දානවා. ඒක බොහොම ට්‍රිකි වෙනවා. උදාහරණයක් විදිහට ඔබට මතක් වෙන දර්ශනයක් වෙන්න පුළුවන්, ඔබගේ ජීවිතයක් වෙන්න පුළුවන්. තමයි බොහොම සරල දේවල් කියන්නේ. ඒ වගේ ආකාරයකට විශේෂ ඒ වගේ දේ ඊට අමතරව. ඉතින් අපි දන්නවා ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ්ස් කියන චිත්‍රපටයේ ක්වින්ටන් ටොරන්ටිනෝ ඇගේ චිත්‍රපටය කරනවා හිට්ලර් මැරෙනවා ඒ අවස්ථාවට කලින්. හිට්ලර් ඇත්තට මැරිච්ච වෙලාවෙ නෙවෙයි ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ් චිත්‍රපටයේ මැරෙන්නේ. සිනමා කාලාවක් ඇතුලේ බෝම්බෙක. ඒකට ඒක වැරදිච්ච උපක්‍රමයක් ඇත්ත ලෝකේ. නමුත් ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හදලා තියෙනවා ඒක හදිස්සියේ මේක හරි ගියා නම් කියන අදහස. ඉතින් ඉතිහාසයේ කියන එකට අර්ථකථනයක් දීන්නේ හැකියාව තියෙනවා. ඔබ අපි දන්නේ නැහැ මහාවංශය ඇත්තද කියලා. අපි දන්නේ නැහැ යම් කිසි විදිහකට ජීවිත ගත කතාවක් ඇත්තද කියලා. ඉතින් ඉතිහාසයේ පරම සත්‍ය කියලා දෙයක් නැහැ. මේ එල්ලා කවුරු හරි ලියපු රචකයාගේ එහෙම නැත්නම් කවුරු හරි මේ ඡායාරූපකෝ ගත්ත කෙනාගේ ඇන්ගල් එක. එයාගේ කෝණයක් තමයි ඕනෑම බග්‍රැෆික්ස් එකේ තියෙන්නේ. ඒතර සිනමා කරන්නේ දක්ෂ වෙන්න ඕනේ. මෙන්න මේ අපිට දීලා තියෙන බලහත්කාරයෙන් දීලා තියෙන ඉතිහාසය ජය ගන්න යම් කිසි නිර්මාණශීලී ආකාරයකට ඒක ආන්දෝලනාත්මක වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ වගේමයි නවක ආකාරයකට සමහර වෙලාවට ලෝකෙ වටිනා පොත්පත් වලින් ආපු ඡායාරූප වලින් ආපු ඉතිහාසයට වඩා ඉතිහාසයේ විදිහට මතක තියෙන චිත්‍රපට වලින් ආපු ඉතිහාසය. ඒ කියන්නේ අපි සමහර වෙලාවට සිංහල ගැන ගන්න සිනමා කෘතියක්. අපට ඉන්නේ නෙමෙයි. ඒ නැත්තම් අපි ගත්තොත් අපි මේ ගාන්ධි ගැන දන්නේ ගාන්ධි චිත්‍රපට පොතකින් නෙමෙයි. ඒ වගේ වෙනවා. සමහරවල් චිත්‍රපටියට නම් මතක ඉඳින වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒක ඒ බලය සිනමාවට තියෙනවා. අපි දන්නවා ලෙනින් ලග්නර් ලෙනින් තමයි කියන කිව්වේ අනාගත කලාව කියන්නේ සිනමාව පමණයි කියන එක. සිනමාව තමයි අනාගත ධනේශ්වරයේ කලාව වෙන්නේ කියලා. ඒතර මේක මිනිස්සු විශාල ප්‍රමාණයක් බලනවා. හරි ලේසියෙන් පය දෙකකින් හෝ පය තුනකින් තම කෙටියෙන් මේක දෙන්න පුළුවන්. එකපටකින් මම අර කිව්වා වගේ ලංකාවේ අධ්‍යක්ෂකවරුත් මුණ දෙන සීමාකම් තියෙනවා. අර වගේ පදනම් වෙන්න පුළුවන්, සංගම් වෙන්න පුළුවන්. ඒවා ඉතරන බලපෑයි. හරි බට් එක කලාව කියන කෙනෙක් නිදහස් මාර්ගයක් විදිහට තාමත් මිනිස්සු තේරුම් ගන්න සූදානම් නැති එක. ඒක නිකන් ගලේ කෙටුවා වගේ පරම සත්‍යයක් වෙන්න ඕන කියලා හිතන්නේ. ඒවා යාතන කියපු අදහස්. අනිත් කාරණේ තමයි අධ්‍යක්ෂකවරු මහන්සි වෙන්නේ රිසර්ච් කරන්නේ විකල්ප ආකාරයකට. වුණත් හැමදාම තියෙන අර 8 වසර 9 වසර ඉතිහාස පොත්වල තියෙන කතා තමයි දාන්නේ. ඇත්තම කතාව මහවංශය හරියට කියවන්නේ channel කට්ටිය බොහොම කෙටියෙන් කරගන්නේ. ඉතින් මම හිතනවා ලංකාවේ ඉතිහාස කතා එහෙම නැත්නම් මේ භාග්‍යතික කතා විශේෂ විශාල පරිණාමයකට වටී යුතුයි. යම් උත්සාහයන් තිබ උදාහරණයක් විදිහට මම දැඩි ලෙස විවේචනය කරත් යම් උත්සාහයක් තිබ සත්‍යවීරමගේ ආලෝක උදපාද චිත්‍රපටිය. එහෙම නැත්නම් යම් උත්සාහයන් තිබ ඉඳලා හිටලා ආපු චිත්‍රපටි තියෙනවා. ඒ අරුණම ලෙස්තරේ චිත්‍රපටි තව. අමාරු කිව්ව වීරපුරන්නාතු වෝකින් වගේ චිත්‍රපටි තව වල ඔබ ඔය මතු කරපු ගැටලුව මధుර මම දකින්න බරපතල විදිහට ඔවුන්ට නැහැ.
අපි කතා බහ කරමින් පසුයේ නුදුරු සිනමාවෙන් අද දවසේදී නිදහසේ පියා DS කින සිංහල චිත්‍රපටයේ පිළිබඳව සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සමග භූපති අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
කුලතිසි පුර මහ පැරකුම් අලු ප්‍රාණයෙන් කළ විස්පම් නොතකානින්දා පරිභව විහිකර නව ගොවි ජනපද අස්වන්දාය දුන්නරන් කැලට රට වූ සරුවින් සඟලු තලෙන් ගොවි බිමට පාත භූමි නිසා ඉසිවර දැසින් අනාගතය දුටුමි නිසා රටකට බත සපයන්නට කැප වූමි නිසා වැකිරු දහදිය නිල් ගොය මක් කළමි නිසා සුදු අදි රදවාදී යකඩ සපත්තුව යට පෑගි තැලි පෙලි මිරිකි තිබුණු නිදහස
ඉගිල ගියා ඉගිල ගියා
සරදාකාසේ
ඔබය ඒ නිදහසේ පියා
දෙමළ මුස්ලිම් බග සෑම එකමෙන් ලොවට ඇසෙන්නට හඬ නගා ඉල්ලු නිදහසලේ නොසලා ගෙන ආවා
ඔබය ඒ නිදහසේ පිරා
සහලින් කිරිබත් කිසුනා ගෙවිලියන්ගේ දැතින් රබන් සුරල් වැයුනා
නිදහසු ගී ගැයුනා රැව් පිළි රැව් නැගුනා
ඔබය ඒ නිදහසේ පියා
ඔබය ඒ නිදහසේ පියා
sbs.com.au